Honorable Prasanna Ranaveera, you have 14 minutes.
Das namasya didas dahaname November dahatunida China Yohan nagreng atun me corona vasangte tulah adavino kota me loke me million ekasiya panas hatarakta vasangte ata muna den sidvelati no. Evagema tis delakshekata vada vedi pramanekata loke me jivitakshekata patvelati no. Evagema ape rate eklaks palos dahakata මේ වෙනකොට කොරෝනා වසංගතය හැදිලා තියෙනවා. එයින් 99000කට 90000කට වඩා වැඩි ප්‍රමාණයක් සුව වෙලා ගිහිලා තියෙනවා. මරණ සංඛ්‍යාව 806ක් බවට වාර්තා වෙනවා. අපි සියලු දෙනාම මේ තත්ත්වෙන් අපේ රට මුදවා ගත යුතුයි කියන තැන අපි බොහොම පැහැදිලිව ඉන්නවා. අද ඉරාන් වික්‍රමරත්න ඇමතිතුමා කතා කරන්නේ අර එදා 99 වතාවක් පාස්කු පෙරහැර සම්බන්ධව බුද්ධයන්ස වාර්තා ලබා දෙනකොට එව්වට ක්‍රියාත්මක වෙන්නේ නැතුව 260ක් මැරෙනකම් බලන් ඉඳලා අද කතා කරන්න එනවා මේ මුළු ලෝකෙම බලවත්ම රටවල් ඇතුළු සියලුම රටවල් අද කොරෝනා වසංගතයට මුහුණ දෙන මොහොතේ ඔවුන් මේක දකින්නෙත් ඌමනාවෙන් මේ ආණ්ඩුවට පටලවන්න ඌමනාවෙන් මේ දේ සිදු කරන බවට අපිට අපි 1948 ඉඳන් මේ දක්වා අවුරුදු 73ක් තුල රජයවල් විවිධාකාර විදියට පත් වුණා විවිධ රජවල් විවිධ රජවල් වලට විවිධ අභියෝග වලට මුහුණ දුන්නා අපි දන්නවා අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා 2005 ආණ්ඩුව ගන්නකොට 30 වසර කුරුළු යුද්ධයක් රාජ්‍ය නායක පස් දිනකට කරන්න බැරි යුද්ධය ජයාට බැරුණ යුද්ධය ප්‍රේමදාසට බැරුණ යුද්ධය රනිල්ට බැරුණ යුද්ධය චන්ද්‍රිකාට බැරුණ යුද්ධය හැබැයි මර්ධනය කරන්න හැකියාව ලැබුණා ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපි ඒ වගේම එදා මේ යුවන් නගරෙන් ආරම්භ වුණු මේ කොරෝනා වසංගතයේ අපි පළවෙනි අදියරය ඉතාම සාර්ථකව මුහුණ දුන්නා ලෝකේ මහා බලවත් රාජ්‍යයන් වලට වඩා හොඳින් ඒ වගේම අපි දෙවෙනි රැල්ලත් අපි අති සාර්ථකව අපි මුහුණ දුන්නා ඒ නිසා අපිට විශ්වාසයක් තියෙනවා අපි ඒ වෛද්‍යංශත් ඒ වගේම පොලිසියත් ඒ වගේ ත්‍රිවිධ හමුදාවත් රජියත් එක්ක එකතු වෙලා අතිගරු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ඇතුළු ඒ බලකායනෙක කොම එකතු වෙලා මේ තත්ත්වයට අපි මුහුණ දෙන්න අපි අවංකවම අපි කටයුතු කරනවා අද මේ විපක්ෂයේ බලන් ඉන්නේ මේක විශාලාවක් වෙනකන් තමයි බලන් ඉන්නේ අපි දන්නවා මේ වෙනකොට අද කතා කරනවා අපි ගිය මාසේ ගිය අවුරුද්දේ අගෝස්තු වලින් තමයි අපි මේ එන්නත ගෙන්න ගන්න කටයුතු සාකච්ඡා කරේ ඒ තුල තමයි අපිට ඉන්දියාවෙන් ලක්ෂ ප්‍රමාණ ලක්ෂ 5කට ප්‍රමාණයක් 10ක් අපිට හම්බුණා අපි එක්කම 9 ලක්ෂ ගානකට ගහලා තිනවා අද කතා කරනවා VIP ලයිතරක් ගැහුවා කියලා VIP ලයිතරක් ගැවෙනවා අපිත් ගහගෙන නැහැ ඉන්ජෙක්ෂන් එක නමුත් අද අපේ ගම්වල සෑම මිනිස්සුෙකුටම අපි ඒ වසංගත තත්ත්වයට ගොදුරු වුණ ඒ ප්‍රදේශවල අයට මූලිකත්වය දීලා අපි ඒ කටයුත්ත අපි සිදු කරලා තිනවා ඒ නිසා මේ VIP ලයිතරක් ගහලා ඒ තත්ත්වයට පත් කරන්න එපා අපි වෛද්‍යංශ වලට තමයි මුලින්ම දුන්නේ ආරක්ෂකංශ වලට මුලින්ම ලබා දුන්නා ඉන්පස්සේ අනෙකුත් සියලුම අපි ග්‍රාම සේවකල සමුර්ධ නිලධාරී ඇතුළු ඒ සියලු දෙනාට මේ ප්‍රදේශවල ලබා දෙන්න අපි කටයුතු කරා අද මෙතන ඇවිල්ලා බිල්ල මවන තත්ත්වයකට බොරු කියලා ප්‍රකාශ කරනවා ඒකම කියනවා එදා සරත් පොන්සේකා මහත්තයා කියලා ගියා ආර්ථිකය කඩාවැටලා රටේ ට්‍රිලියන 15ක් දක්වා වැඩි වුණා කියලා අපි බොහොම පැහැදිලිව කියන්න කැමති අපි ගියවුරු අපි දෙනකොට ට්‍රිලියන බිලියන 7.3යි අපි ණය වෙලා තිබ්බේ US එක 15 දක්වා වැඩි කරේ කවුද අරගෙන කරේ මොකද්ද අපි අරන් යමක් මේ රටේ සංවර්ධනයක් අපි කරා ඒ නිසා අද සවරින් බොන්ඩ් අරගෙන පිටරට ලක්ෂ බිලියන 5 ඉඳන් බිලියන 15 දක්වා වැඩි කරා ඒ තුල රුපියල අවදමනේ වීම තුල 131 ඉඳන් 182 දක්වා රුපියල වස්ස බාල්දු වීම තුල විතරක් අපිට පිටරට වලට විශාල ඩොලර් ප්‍රමාණයක් ගෙවන්න වෙලා අපිට EU එහෙම වෙච්ච ආර්ථිකයක් තමයි අපිට ලබා දුන්නේ ඒ ආර්ථිකයත් අපි ආරක්ෂා කරමින් මේ කොරෝනා වසංගතයටත් අපි සාර්ථකව මුහුණ දෙන්න අපි අය කටයුතු සිදු කරමින් පවතිනවා අපි දන්නවා අපේ රට අද මේ ගන්න බැරි වෙලා තියෙන්නේ ඉන්දිය අපිට පොරොන්දු වුණා නමුත් ඉන්දියා විශාල් දරුණු තත්ත්වයකට මූුණ පාලතිනවා ඉන්දිය රජය. එනිසා මේ අවස්ථාව අපට දෙන්න බලාපොරොත් වන ප්‍රමාණය ඔවුන්ට දීගන්ඩ හැකියාවක් නෑ. ඔවුන්ට අපි ිතරන්න නෙමේ ලෝක සෞඛ්‍ය සංවිධානයටත් එය ලබා දෙන්න ඔවුන්ට හැකියාවක් නැතත්වයක් තියෙනවා. එනිසා අපේ රට විතරක් නෙමේ මේනකොට රසියාව රුසියාව අපිට පොරොන්දු වෙලා තියෙනවා මිලියන 13ක් කාල රාමුවක් තුළ අපිට ලබා දෙන්න. එනිසා අපි ඒ කාල රාමුව තුළ ඒ අපේ රටේ ජනතාවට ඒ අවශ්‍ය කරන ඒ එන්නත කොරෝනා එන්න අපි ලබා දෙන්න අපි කටයුතු කරනවා. මේ නිසා තමයි අද විපක්ෂය විශාල බිල්ල මවමින් ඒ වැඩ කටයුතු කරන්නේ. කියනවා අවුරුදු කාලේ අවුරුදු සැනකෙලි පවත්වන්න අපි ඉඩ දුන්න කියලා. නෑ, බොහොම සෞඛ්‍ය වෛද්‍ය අංශය නිලධාරීන් අය අංශ බොහොම පැහැදිලිව ගයිඩ්ලයින්ස් ඔවුන්ට ඉදිරිපත් කරා. නමුත් රටේ ජනතාවට එදා පාස්කු පෙයාර නිසා අවුරුද්ධ සමරන්න බැරි වුණා. ඊට පස්සේ 2020 කොරෝනා නිසා අවුරුද්ධ සමරන්න බැරි වුණා. ඔවුන් අවුරුද්ධ සමරුවා. ඒ තුළ යම්කිසි ප්‍රමාණයක වර්ධනයක් සිදු වුණා. නමුත් ජනතාව ඔවුන්ට තිබ්බ මානසික පීඩනයෙන් මිදිලා වැඩ කටයුතු කරපු නිසා ඒ සෞඛ්‍ය නීති රීති වලට අනුගත වැඩ කර නොකරපු නිසා තමයි යම්කිසි ප්‍රමාණයක වර්ධනයක් සිදු වෙලා තියෙන්නේ. අපේ වෛද්‍ය ඇමතිතුමියත් රාජ්‍ය අමාත්‍යවරුණුත් සියලු දෙනා එකතු වෙලා සියලුම ජනාධිපතිතුමාත් මේ සඳහා අපි නොබියව මේ මර්ධනය කිරීම සඳහා අපි අවශ්‍ය කරන කටයුතු කරනවා. අපිට රුසියාවත් එක්ක කතා කරලා වැක්සින් මේක දෙනවා කියලා ප්‍රකාශ කරනකොට තානාපති කාර්යාලය මොනවාද විපක්ෂ නායකතුමා කරන්නේ? රුසියානු තානාපතිත් එක්ක කතා කරලා කියනවා දෙන්න කියලා. අපිට දෙන්න කියලා ඉවරයි. මේ මාර්ග සංදර්ශන පවත්වන්න එපා. හරියට විපක්ෂ නායකතුමා නිකන් කතා කරලා ආරම්භ වෙනා විදියට මේ කියන්නේ. අපේ රාජතාන්ත්‍රිකව අපේ ජනාධිපතිතුමාලා අපේ විදේශ කටයුතු ඇමතිතුමාලා ඒවා පිළිබඳව සොයලා බලලා අවශ්‍ය කරන කටයුතු කරා. ඒ වගේම PCR අපි දිගින් දිගටම PCR මේ වෙනකොට සිදු කරමින් යනවා. අපේ ගම්මානවල බොරු සමාජ මත ගොඩනගන්න එපා. මේ වෙනකොටත් PCR කටයුතු ඒ කරන පරීක්ෂණ අපි දිගින් දිගටම සිදු කරමින් යනවා. ඒ වගේම නලින් බණ්ඩාර ඇවිල්ලා කියලා ගියා මෙතන ඇවිල්ලා ඒගොල්ලෝ ඇදුවලු 80ක් මේ නිවාසිකාගාර එයින් 32,000ක් විශ්වවිද්‍යාලවලට දෙන්න පුළුවන්. මං හිතන්නේ ඇමතු සභා කරු ඇමතුමා මං හිතන්නේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන්නේ 40,000කට කිට්ටු ප්‍රමාණයක්. එතකොට මේගොල්ලෝ ඊට කලින් ඇඳවල් තිබුණම නැද්ද? විශ්වවිද්‍යාලවල තිබුණම නැද්ද? ඕගොල්ලෝ විතරද 32,000 දුන්නේ? අපි අහනවා. එන 32,000 දුන්නා අපි 40,000ක් වැඩි කළේ විශ්වවිද්‍යාලයට ඇතුළත් කරන ප්‍රමාණය. ඕගොල්ලෝ වැඩි කරේ නැහැ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන ප්‍රමාණය. ඒ නිසා බොරු මාධ්‍ය සංදර්ශන පවත්වන්න එපා කියන එක බොහොම පැහැදිලිව අපි ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම අපි කතා කරන අද පෝට් සිටිය ගැන කතා කරනවා. අද පෞගිය කාලේ චීන කොලනියක් බවට පත් කරනවා කියලා කතා කරනවා. අද එදා හම්බන්තොට වරාය චීනට විකුණලා ඒවට විරුද්ධව අපි කටයුතු කරාම එතකොට මෙව්වා ඇටිකිලක් කාපු රිලව් වගේ ඇටිකේල් කාපු රිලව් වගේ තමයි හිටියේ. කතා නොකර අද කතා කරන්න එනවා මා චීන කොලනිය ගැන. අපි අහනවා විපක්ෂල එදා කොයිද හිටියේ කියලා. අපි ඒවට විරුද්ධව අරගල කරේ. අද අපි ඒවට විරුද්ධව උද්ඝෝෂණය කරාම අද හරයෙන් ගැන කතා කරන්න එනවා. අපි අල්ලන හිරේ දැම්මා. දවස් 40ක් අපි හම්බන්තොට වරාය හිරගෙදර හිටියේ. හම්බන්තොට වරායට විරුද්ධව අපි උද්ඝෝෂණය කරාම අපි ඒවට විරුද්ධව පාරට බැස්සම අපි ඒ තුළ තමයි අපි වැඩ කටයුතු කරේ. අපි අල්ලන නිකන් තාමත් බී වාර්තාවක් ඉදිරිපත් කළා නැහැ.
Honorable member.
වෙන ජනාධිපතිතුමා ඒ කාලේ කියලා තිබ්බා තමන් බලයට ආපු ගමන් හම්බන්තොට වරායේ ගිවිසුම අවලංගු කරලා ආපහු ගන්නවා කියලා. ඒ ඉතින් තාම ගන්නෙ නැත්තේ. දැන් 20 වෙනි සංශෝධනයක් තියෙනවා, 3-2 බලයක් තියෙනවා. ඔච්චර ලොකු බලයක් තියගෙන ඇයි බය වෙන්නේ ගන්න?
ඔයගොල්ලෝ ගිවිසුම ගන්න බැරි දෙනු. ඉතින් අවුරුදු 200කට දුන්නේ 198කට දුන්නේ. ආයෙ ගන්න බැරි වෙන්න දුන්නේ. අද කතා කරන්න එදා කොයිද හිටියේ ගන්නවනම්? අද ගන්න කියනවනේ එදා දෙනකොට කොයිද හිටියේ? එදා කොයිද හිටියේ දෙනකොට? අද කතා කරන ලැජ්ජ නැතුව චීන අම්මා චීන ගැන. අද අපිට ඕන වෙලා තියෙන්නේ පෝට් සිටි ව්‍යාපෘතිය නවත්තලා අපේ රටේ ආර්ථික මර්මස්ථානය ඒක දියුණු කරන්න නැතුව අපි ආර්ථික වශයෙන් කඩා වටන්න.
එනිසා අපි ඒ ආර්ථික අභියෝගවලටත් මුහුණ දෙමින් කඩා වැටුණු ආර්ථිකය අපි නැවත ගොඩ එන්න තමයි අපි වැඩ කටයුතු කරන්නේ. අද වැක්සීන් වල පක්ෂයක් තියෙනවා. ඒක මොකද මුළු ලෝකෙම එකපාර එකවර ඉල්ලුමක් තියෙනවා. ඉල්ලුමට අනුව සැපයුමක් ලබා දීමට හැකියාවක් නැහැ. ඒ මහා ප්‍රබල රාජ්‍යයන් ඒවා අවශ්‍ය ප්‍රමාණයට වඩා අරගෙන තියෙනවා. අපි රාජතාන්ත්‍රික මට්ටමින් ඒවා ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන ඒ කටයුතු ටික කරනවා. මේගොල්ල මොනවද කිව්වේ පෞගිය කාලේ? මේගොල්ල කිව්වේ විපක්ෂ නායකතුමා මුලින්ම මොනවද කිව්වේ? මුලින්ම කිව්වා කොරෝනා වසන්තක මුල් අවධියේ පාර්ලිමේන්තුව කැඳවන්නේ කියලා කිව්වා. දැන් පාර්ලිමේන්තුව කැඳවලා දැන් තියෙනවනේ පාර්ලිමේන්තුව. මොකද්ද දුන්නේ යෝජනා? මොනවද දුන්නේ විකල්ප? එකක් කියන්නේ විකල්පයක් දුන්නේ දෙයක්. මොනවද කරේ? මුලින්ම කිව්වා පාර්ලිමේන්තුව කැඳවන්න කියලා ඒ දවස්වල. ඊට පස්සේ කිව්වා පැකිනිල් බොන්ඩ් කියලා. අද සජිත් හිටියා නම් එමේ පැකිනිල් තමයි බොන්ඩ් වෙන්න රටේ ජනතාවට. අද පැකිනිල් තමයි පවන්නේ. එන්නත් නෙමෙයි දෙන්නේ. අද කතා කරන්න එනවා. ඒ වෙලාවකට මොනවද කියන්නේ? රට වහන්න කියනවා. තවත් වෙලාවකට රට අරින්න කියනවා. ඊළඟට ජාතීන් අතර ආගම් අතර මතභේද හැදුවා. මේ භූමදානයේ ආදානයිද කියන ප්‍රශ්නේ පිළිබඳව සමගිය නැතික සංගිධියාව නැති කරන්න වැඩ කටයුතු කරා විපක්ෂයේ විසින්. ඒකයි කරේ. ඒ වසංගතය පිළිබඳව ඒ වෙලාවේ අපි ලෝකෙ කාටවත් හොයාගන්න බැරි තත්ත්වයක් තුළ තමයි භූමදානය කර ආදානය කරන්න කටයුතු කරේ. ඉන් පස්සේ තමයි අවශ්‍ය කරන උපදෙස් මත අපි ඒ අවශ්‍ය කරන පාසුකම් ටික දුන්නා. ඒ වගේම විදේශ ශ්‍රමිකයන් ගෙන්වීමේදී මුලින්ම ගේන්න කියනවා, ගේන්න එපා කියනවා, රට වහන්න කියනවා. මේ වගේ දේවල් තමයි විපක්ෂයේ පිටින් පිට කරන්නේ. අදත් රටේ ජනතාවට යම්කිසි නොමග යවමින් තමයි කටයුතු කරන්නේ. ඒ නිසා අපි කියනවා මේක රටක් විදියට අපි බලන්න ඕනේ. මේක දේශපාලන කෝරෙන් බලන්න එපා. මේකේ දේශපාලන පටුවාසි ගන්න හදන්න එපා. මේ රටේ ජාතික විවේචනයක්. මේකේ සිංහලද මුස්ලිම්ද දෙමළද කියලා නැහැ. UMPද JUPද ශ්‍රී ලංකාවද කියලා නැහැ. මේක සියලු දෙනාම මේ ගොදුරට මූණ දීලා තිනවා. ඒ නිසා අපි එක්ක රටක් විදියට ජාතියක් විදියට අපි මේ කටයුතු සඳහා අපි වැඩ කරන්න ඕනේ. මේ වසංගත රෝග ඇවිල්ලා තියෙන්නේ මේ මිත්‍රයන් නෙමේ 1260 60 ගණන්වල ඉතාලියෙත් ඇති වුණා. ඒකදී මිලියන 50ක් විතර ඒ කාලේ මැලා. ඊළඟට 1800 1913 බ්‍රිතාන්‍යයෙන් ආවා වසූරියා. ඒකට ලෝකෙ රටවල් විශාල ප්‍රමාණයක් මුහුණ දුන්නා. ඒ විශාල මිලියන ගාණක් ජනතාව ජීවිතක්ෂයටපත් වුණා. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා විටින් විට මේ වගේ වසංගතේවල් වලට මුහුණ දෙන්න වෙනවා. අපි මේවා මර්ධනය කරන්න රට ආණ්ඩුවක් විදියට රජයක් විදියට අපි වැඩ කටයුතු කරනවා. ඕගොල්ලෝ වගේ එදා 99තාවක්
කියද්දී
ඉතපු ආණ්ඩුව එදා ජීවිත මැරෙන්න දීපු ආණ්ඩුව අද මේ ලෝක වසංගතය හමුවේ අද දේශපාලනීකරණය කරන්න ඒකෙන් දේශපාලන වාසි ගන්න කටයුතු කිරීම පිළිබඳව විපක්ෂයට අපි ලැජ්ජ වෙනවා. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා මේ වසංගතය පළවෙනි රැල්ලට මූල දීලා අපි නැවත මැඩපැත්තුවා වගේම දෙවෙනි රැල්ල මැඩපැත්තුවා වගේම අපි තුන්වෙනි රැල්ලත් මැඩපවත්තලා මේ කොරෝනා වසංගතය අපේ රටේ තුලන් කරන්න අපි කටයුතු කරනවා වගේම අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නත් අපි කටයුතු කරනවා කියන එක ඉල්ලා සිටිමින් මේ සඳහා අපි සියලු දෙනා එක්කලුතු වෙලා මේ වසංගත තත්ත්වයට මේ රටේ අභියෝගයට මුහුණ දෙන්න කටයුතු කරමු කියන ඉල්ලීම කරමින් සියලු ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි.
Thank you, Honorable Rauf Hakim. You have 9 minutes.
Mr. Deputy Chairman of Committees, I have 10 minutes. In fact, I have told that they will adjust it. අපේ රණවීර රාජ්‍ය අමාත්‍යතුමාගේ කතාවෙන් පසුව එතුමා අපි වෙත අභියෝග රාශියක් එල්ල කරා. විශේෂයෙන්ම අපි අවශ්‍ය නැති බිල්ලෝ මවන්ට හදනවායි කිව්වා. ඒ වගේම ආගමික භේදය ඇති කරලා මේ රටේ ව්‍යසනය පිළිබඳව අයුතු ප්‍රයෝජනයක් ගන්න හදනවායි කියලා කිව්වා. ඒවට පිළිතුරක් දිය යුතුමයි. ඉතින් ඒ අතරතුරදී විශේෂයෙන්ම මම මුලින්ම මේ ප්‍රවේශයක් හැටියට පෙන්නුම් කරන්න ඕන. මීට කලිනුත් මම මේක ආණ්ඩුවේ ප්‍රධානීන්ට මේ දැනුම් දුන්නා. මොකද උදේ සුමන්ද්‍රන් මන්ත්‍රීතුමා මේ සෞඛ්‍ය ව්‍යසනයක් තිබියදී අපට ඒක පාලනය කිරීම සඳහා විශේෂ පනත් නැති බවත් ඒ පිළිබඳව පනතක් අපි නැවත ඇති කළ යුතු කියනක පිළිබඳව එතුමාගේ යෝජනා කීපයක් ඇති කළා. නමුත් තියෙන පනතක්වත් අපි පාවිච්චි නොකරන තත්ත්වයක් තියෙන බව අපි මතක තියාගත යුතුයි. ඒක තමයි මේ ශ්‍රී ලංකා ඩිසාස්ටර් මැනේජ්මන්ට් ඇක්ට් එක. මේක ජාතික ව්‍යසනයක් තියෙනකොට ජාතික ව්‍යසනය පිළිබඳව ජාතික සභාවක් පිහිටුවීමේ කාර්යභාරය ජනාධිපතිතුමා පැහැරහැරලා තිබෙනවා. එතුමාට වගකීමක් තියෙනවා මේ පනත යටතේ තියෙන ඒ ජාතික ව්‍යසනය සඳහා වූ ඒ කවුන්සිලය පත් කිරීම සඳහා වූ ඒකෙන් විපක්ෂයේ විපක්ෂ නායකතුමා ඒ වගේ විපක්ෂයේ මන්ත්‍රීවරු පක්ෂ නායකවරු පස් දිනක් වගේ ඇතුල් කරගෙන මේක දෙපාර්ශ්වයම එකතු වෙලා මේ ජාතික ව්‍යසනයට අපි විසඳුමක් සොයීමේ ඒ කාර්යයට මැදිහත් වීමේ කටයුත්තකට මේ මගපාදන මේ කවුන්සිලය තාමත් පිටුවල නැති එක පිළිබඳවත් ඒ පිළිබඳව රජයේ අවධානය මුලින්මම යොමු කිරීමට කැමති. විශේෂයෙන්ම අපේ රාජ්‍ය අමාත්‍යතුමා මෙතන ඉන්නවා. ඒ රාජ්‍ය අමාත්‍යතුමා මේක රජයේ අවධානයට ගෙන යයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද මේක වැදගත් පනතක් විතරක් නෙමෙයි මේ ජාතික ව්‍යසනය පිළිබඳ කවුන්සලය මාස 3කට සැරයක් රැස් විය යුතුමයි. එහෙම තිබියදී තාම ඒ කවුන්සලයේ පිටුවා නැති එක පිළිබඳව ජයසිමුණ දිසානායක අපේ රාජ්‍ය අමාත්‍යතුමා කරුණාකරලා මේක අපේ ජනාධිපතිතුමාගේ අවධානයට ගෙනලා මේක ඉතාම ඉක්මනින් මේක පිටුවීම තුළ විපක්ෂයත් එකතුව මේ ව්‍යසනයට මුහුණ දීමේ මේ ජාතික කර්තව්‍යයට එකතු වීමට ඉඩකඩක් ලැබෙනවා කියන එක මම මෙතන අවධාරණය කරනවා. ඒ කියමින් තවත් කාරණා පිළිබඳව අපේ මහාචාර්ය ජයසිමුණ දිසානායක මහත්මයා ඉදිරිපිට මම කිව යුතුයි. විශේෂයෙන්ම මෙතන මේ රජය විටින් විට කියන කාරණාවක් තමයි අපි විශේෂඥ දැනුමට ප්‍රමුඛතාවය දෙනවා. විශේෂඥයන්ගේ අවවාදවලට ඇහුම්කන් දීලා තමයි මේවට මැදිහත් වෙන්නේ කියලා කියනවා. එහෙම කියන අය මේ විශේෂයෙන් බලන්න මෙතන ශ්‍රී ලංකා මෙඩිකල් ඇසෝසියේෂන් ජනාධිපතිතුමාට ලියුමක් යවලා තියෙනවා 22 වෙනිදා අප්‍රේල් මාසේ. ඉමිනෙන්ට් ත්‍රෙට් ඔෆ් තර්ඩ් වේව් ඔෆ් COVID-19. එහෙම කියමින් නොයෙකුත් කාරණාගෙන කියාගෙන එනවා, නොයෙකුත් අනතුරු ඇඟවීම් කරනවා, කරලා අන්තිමේදී ඉල්ලා සිටිනවා අපිට අවස්ථාවක් දෙන්න මේ ගැන පැහැදිලි කරන්න කතා කරන්නයි කියලා. තාම ඒකට ප්‍රතිචාරයක් නැහැ ජනාධිපතිතුමන්ගේ කාර්යාලයෙන්. මේක වැදගත් කාරණා කීපයක් මතු කරනවා. මේ ශ්‍රී ලංකා මෙඩිකල් ඇසෝසියේෂන් මේ රටේ ඉන්න වෛද්‍යවරුන්ගේ පැරණිතම සංගමයක්. මේ සංගමය නියෝජනය කරන වෛද්‍යවරුන්ට ඒ අවස්ථාවත් තාම ලබා දී නැති එක පිළිබඳව මගේ කනගාටුව මුලින්ම මම කියා සිටිය යුතුයි. මේක නොයෙකුත් කාරණා ඒගොල්ලෝ මෙතන කියා සිටිනවා. At a COVID committee meeting held on the 21st of April, the clinicians reported to the SLMA their observations of the rapidly increasing number of COVID-19 positive cases and need for oxygen and increasing needs of intensive care units. And the increasing number of positive reports at the lab settings. Further, it was also highlighted that the already allocated ICU beds for COVID-19 patients are all occupied at present. So there is a serious situation developing. ඒ හින්දා ඒ පිළිබඳව මම දැක්කා අපේ සෞඛ්‍ය අමාත්‍යතුමා කතා කරද්දී එතුමියගේ කතාවේ හරය වුණේ විපක්ෂ නායකතුමාට දොස් කීම විතරයි. කිසිම දෙයක් පිළිබඳව හරියාකාරව මැදිහත් වීමක් කරන්න නැතුව මේ පිළිබඳව ඒ වගේ බලන්න දැන් මෙතුමා අපේ රාජ්‍ය අමාත්‍යතුමා මේකත් අවධානයට ගත යුතුයි. ඇසෝසියේෂන් ඔෆ් මෙඩිකල් ස්පෙෂලිස්ට් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මෙතන ප්‍රවෘත්ති නියෝජනයක් නිවේදනයක් කරලා මෙතන අනතුරු අඟවීම් කීපයක් කරනවා. At this moment we don't see any pragmatic strategy in place to face eventualities. Unfortunately, we seem to have failed to learn lessons from our neighbor India to avert such crisis. We wish to stress that we have already reached alarming figures if the number of cases per 1,000 people are calculated. So this is a serious problem. If we really look at the number of patients per 1,000 positive cases, we are in a worse situation than India. That is what Association of Medical Specialists are saying. For this, we need to utilize the services of relevant experts in these fields to design and implement the best national plan, and it should be kept strictly apolitical. If such action is not taken in this crucial juncture, we will be another nation who has planned to fail as we have failed to plan. මේක වැදගත් කාරණාවක් අමාත්‍යතුමනි මේ පිළිබඳ විශේෂම ඔබතුමා දන්නවා මේකේ සභාපති හැටියට ඉන්නේ ලක්කුමාර් ෆර්නෑන්ඩෝ මැතිතුමා එතුමා ඔබතුමාගේ නියෝගයක් මත SLMA එකෙන් ඉවත් කරා මේ මේ මෙඩිකල් රෙගුලේටරි බොඩි එකෙන් ඉතින් ඒ ගැන අපි පස්සේ කතා කරමු මම ඒ ගැන ඔබතුමා කතා කරද්දී ඒකට පිළිතුරක් දෙන්න නමුත්
ගරු මන්ත්‍රීතුමනි මම ඒකට ඉතාම කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්නම් විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මැතිතුමා එතුමගේ ඖෂධ නියාමන අධිකාරියේ කාල සීමාව අවසන් වීම නිසා තමයි එතුමාට බැහැර වෙන්න සිද්ධ වුණේ අපි කවුරුත් එතුමාව ඉවත් කිරීම සිදු කළේ නැහැ
මම විවාදයකට යන්නේ නැහැ නමුත් දැන් චමුදිත සමර වික්‍රම මැතිතුමත් සමග සංවාදයකදී රූපවාහිනී දැන් දවස් කීපයකට පෙරදී මම දැක්කා එතුමන් හරි සංවරශීලීව මේකට පිළිතුරු දෙනවා එතුමා කාටවත් දොස් කිව්වෙත් නැහැ සංවරශීලීව ඒවා සමහර දේවල් ගැන කතා කරා විශේෂයෙන් මේ සයිනෝෆාම් එන්නත ඒ හදිස්සියෙන් ඒවට අනුමැති දී පිළිබඳව තියෙන ඒ නීති රීති අනුගමනය කරලා කළ යුතුයි කියන එක එතුමා අවධාරණය කළා ඉතින් ඒක රජය ඒ ආකාරයට පිළිපදි කියලා බලාපොරොත්තු වෙනවා එහෙම කියද්දී මම නොයෙකුත් දැන් අපේ රණවීර අමාත්‍යතුමා නොයෙකුත් චෝදනා කීපයක් කළා චෝදනා මොකද අපි මේ දේශපාලනයේ දඩබිමා කරගෙන විශේෂයෙන්ම මේ ආගමික හේතුන් මත බේදමින් ඇති කිරීමේ උමනාවෙන් යම් දේවල් කරනවායි කියලා අපිට දෝෂාරෝපණය කළා විශේෂයෙන්ම මේ අර භූමිදානය ආදානය පිළිබඳ ගැටලුවෙදී අපි කවුරුත් දැක්කා මොකද විශේෂඥ දැනුම ඇති කමිටුවක් කියමින් ඒ කමිටුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පවා අහක දැමමින් කිසි රටක නැති යම් ක්‍රමවේදයක් මේ රටේ මුස්ලිම් ජනතාවට විතරක් විශේෂයෙන්ම තමන්ගේ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන විදිහට කරපු එක පිළිබඳව විශාල විරෝධයක් මුස්ලිම් ජනතාව අතරින් ඇති වුණා. ඒ පිළිබඳව අපි කරුණ කිව්වා. ඒක කිසිවිටක අපි මේ උවදුර විශේෂයෙන්ම මේ ව්‍යසනයට රජය ගන්න මැදිහත් වීමකට අපි නමුත් මම විශේෂම කියන්නුන මේ රාජ්‍ය බලය යොදාගනිමින් මේ මුස්ලිම් ජනයා ප්‍රජාවක් හැටියට අවමානයට භීතියට කටඇරීමටත් බිය පුරවැසි පිරිසක් හැටියට පත්කිරීම ඌමනාවෙන් යම් මැදිහත්වීම් කීපයක් කළා අපි බලමු දැන් අපි අර හුදකලා කිරීමේ ක්‍රියාදාමයත් ලොක්ඩවුන් කිරීමත් අපි දක්වා නොයෙකුත් ප්‍රදේශවල අටළු ගම අකුරණ ප්‍රදේශය අපි මාස ගණන් වසාගෙන ඒ පිළිබඳව ගත්ත ක්‍රියාදාමය සමහර ජඩ මාධ්‍ය තියෙනවා නිතරම ඒ පිළිබඳව මේ මුස්ලිම් ජනයා සංකීර්ණ වැසෙන ප්‍රදේශවල තමයි මේක වැඩියෙන් පැතිරෙන්නේ කියන ඒ මතය ගොඩනැගීම සඳහා සමහර වැඩපිළිවෙලක් කරා කියන එකත් අපි හෙලා දකිනවා ඒ විතරක් නෙවෙයි විටින් විට ආණ්ඩුවේ නිල මතවාදය යනු යමහර දේවල් තිබෙනවා විශේෂයෙන්ම සිංහල ජාතිකවාදය ගැන බෞද්ධ දෘෂ්ටිවාදය ගැන පැවතීම අපිට ගැටලුවක් නෙවෙයි නමුත් මොකද කරේ තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා සංහාරයට පත්වුණු ත්‍රස්තවාදය වෙනුවට ප්‍රධාන අභ්‍යන්තර සතුරෙක් හැටියට මුස්ලිම් ජනතාව පත් කර ගැනීමේ ඌමනාවක් උඩ නිතරම කටයුතු කළ රජයක් හැටියටයි අපි මේක දකින්නේ ඒ උඩ තමයි මේ මුස්ලිම් ජනයාගේ මලමිනි ඒ ආධානය කිරීමේ වැඩ කටයුත්ත ලෝක සෞඛ්‍ය සංවිධානය ඒවාගේ රෝටේ ලෝකෙ කිසිම රටක් පිළි නොගත්ත ක්‍රියාදාමයක් බලහත්කාරයෙන් මුස්ලිම් ජනතාවට පලිගැනීමක් හැටියට කරපු එක පිට අන්තිමට අපි ජෙනීවා යෝජනාව සාර්ථක කර ගැනීම සඳහා මුස්ලිම් රටවල් කරන්න සිදු වුණා කියන එකත් මම මතක කළ යුතුයි මුලාසන අපේ නියෝජ්‍ය කාරක සභාපතිතුමනි ඒත් එක්ක මම එකම කාරණාවක් තව කාරණාවක් කියලා මම මේක සමාප්ත කරන්න විශේෂයෙන්ම අද උදේ අපේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමා මෙතන තව බිම්බෝම් බැද්දම්මා මොකද මෙහි රිෂාඩ් බදුවිදින අමාත්‍යතුමා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැන තිබීම උඩ මේ පාර්ලිමේන්තුවේ සභා අපේ කථානායකතුමාෙන් ඉල්ලීමක් කරා එතුමාව මේ පාර්ලිමේන්තුවේ සභාවාරවලට ගෙන යාම පිළිබඳව තමන්ගේ විරෝධය කියනවායි කියලා කිව්වා.
ඒකට අපි විරෝධ වෙනවා විරෝධය පානය කියලා කිව්වා. ඒක සම්පූර්ණයෙන්ම අපි අපි කියා සිටිනවා කථානායකතුමාගේ ඒ තීරණය මේක විශේෂ සංවේදී කරුණක් විතර නෙවෙයි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඒ අයිතිය මේ වගේ
Member please wind up
මේ වගේ පරිපාලන නීතියක් යටතේ කිසිම උසාවියක නිර්දේශයක් මත නොව කරන එක උඩ මේක භයානක පූර්වාදර්ශයක් හැටියට අපි දකිනවා. මේ තුළ විපක්ෂය මර්ධනය කිරීමේ ක්‍රියාදාමයකට මේ රජය එළඹනවා. ඒ පිළිබඳව කථානායකතුමා කෙලින් හිතලා අපේ මේ අයිතිවාසිකම රැකදිය යුතුයි කියලා මම බැගෑපත්තු ඉල්ලමින් මගේ මේ කතාව සමාප්ත කරනවා. ස්තුතියි.
Thank you. Honorable Kapila Athukorala, you have 9 minutes.
ගරු මූලස්ථානාරෝඩ මන්ත්‍රීතුමනි, ඇතරම කාලෝචිත මාතෘකාවක් විදිහට අද දවසේ මේ කොවිඩ් ව්‍යසනය ගැන කතා කරන්න අවස්ථාව ලබා දීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා. තිරිකුණාමල දිස්ත්‍රික්කයේ සිංහල දමිළ මුස්ලිම් මේ ජනවර්ග තුනම ජීවත් වෙන තැනක මේ වන විට ආණ්ඩුවක් විදිහට කටයුතු කරන ආකාරය සම්බන්ධව සතුටටපත් විය හැකි. ඇතර මේ වෙනකොට තිරිකුණාමල දිස්ත්‍රික්කය තුළ පළමෙන්ම මේ කොවිඩ් වෛරසය ඇතිවෙච්ච මොහොතේ තිරිකුණාමලයේ ඉතාම සීමිත සංඛ්‍යාවකට කොවිඩ් 19 වෛරසය ආසාදිත වෙච්ච පිරිස සීමා කරගන්න අපිට පුළුවන් වුණා. මතක් කරන්න ඕනේ මේ වෙලාවේ 2020 මාර්තු මාසයේදී ආරම්භ වෙච්ච මේ කොවිඩ් වසංගතය මේ වෙනකොටත් අපේ රටට බලපාලා තියෙනවා. එතකොට අද විපක්ෂය අර්ථකථනය කරන විදිහට මේ කොවිඩ් 19 වෛරසයට අපි රජයක් විදිහට ඉතාම සාර්ථක විදිහට මුහුණ දීලා තිනවා කියලා මම මේ වෙලාවේ මතක් කරනවා. මම එහෙම කියන්න කාරණාව ගරු මූලාසනාරොඩු මන්ත්‍රීතුමනි, කලින් කලට අපේ රටට නොයෙකුත් වාරවල එක් එක් ආකාරයේ ව්‍යසනයන් ආවා. සමහර කාලවලදී සුනාමිය, සමහර අවස්ථාවලදී ගංවතුර ගැලුවා, සමහර අවස්ථාවල සුලිසුලං, සමහරක් අවස්ථාවල සුලි කුණාටු, මෙවැනි ස්වාභාවික විපත් ගොඩක් අපේ රටට බලපෑවා. ඉතින් ඒ හැම අවස්ථාවකදීම රජයක් විදිහට, රජයන් විදිහට ඒ හිටපු පාලකින්, ඒ හිටපු නායකයෝ කොහොමද කටයුතු කළේ කියලා මෙතන කතා කරන්න ගියොත් මට හම්බෙලා තියෙන කාලේ මට ප්‍රමාණවත් මදි වෙනවා. ඒත් එක්කම මතක් කරන්න ඕනේ අද විපක්ෂයේ ඉන්න විපක්ෂ නායකතුමා ඇතුළු මේ විපක්ෂයේ බොහොමයක් මන්ත්‍රීවරු කීප දෙනෙක් ඇරුණාම බහුතරයක් මන්ත්‍රීවරු කතා කරන්නේ මේ කොවිඩ් 19 වෛරසය මේ අපේ රජයේ විසින් අපේ රටට ගෙනල්ලාවිල්ලා ඇති කරපු එකක් විදිහට තමයි කතා කරන්නේ. මේ කොවිඩ් 19 වෛරසේනුත් අද විපක්ෂය ඡන්ද හොයාගන්න හදන ව්‍යාපාරයක් බවට පත් කරන් තියෙනවා. මේ කොවිඩ් 19 වෛරසය රටේ මිනිස්සු ගොඩක් ලෙඩ වෙලා, රටේ මිනිස්සුන්ට ගොඩක් අපහසුතා ඇති වෙලා, එතකොට මේ රටේ මිනිස්සු මේ කොවිඩ් 19 වෛරසයෙන් හින්දා මරණීය තත්ත්වයට පත් වෙලා, සමහර අයට රෝහල් පහසුකම් පිළිබඳ ගැටලුවක් ඇති වෙලා, සමහර අයට ආර්ථික පිළිබඳ ගැටලුවක් ඇති වෙලා, අද විපක්ෂ නායකතුමා ඇතුළු මේ විපක්ෂ නඩය ඒක විහිළුවක් බවට පත් කරගෙන මේ රජය විසින් කරන්නා වූ කටයුත්ත හැල්ලුවට ලක් කරමින් ඉන්නවා. ගරු මුලස්සනන්දර මන්ත්‍රීතුමනි, තිරිකුණාමල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ආපු සිංහල එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදිහට සිංහල සහ දමිළ මුස්ලිම් මේ මිනිස්සු ඔක්කොටම වග කියන තිරිකුණාමල දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂේ නායකයා විදිහට මේ විපක්ෂ නායකතුමා ඇතුළු මේ සියලු මන්ත්‍රීන්ට කියන්න ඕන කාරණාවක් තියෙනවා. ඇත්තටම මේ වෙලාවේ මේ රටේ දේශපාලනය කරන වෙලාවක් නෙමෙයි. විපක්ෂයක් විදිහට විපක්ෂයේ කාර්යභාරය මොකද්ද කියලා විපක්ෂ නායකතුමාවත් හඳුනගෙන නැති එක සම්බන්ධව මට කනගාටුවක් තියෙනවා. තිරිකුණාමල දිස්ත්‍රික්කයේ මිනිස්සු බොහොමයක් දුප්පත් මිනිස්සු. ඒ දුප්පත් මිනිස්සු ටික මගේ දිස්ත්‍රික්කයේ දුක් විඳිනකොට විපක්ෂ නායකතුමා ඇතුළු මේ විපක්ෂයේ ඉන්න සිංහල, දෙමළ, මුස්ලිම් මේ විපක්ෂ බොහොමයක් මන්ත්‍රීවරු හිටපු නායකයෝ බොහොමයක් අද මේ කොවිඩ් 19 වෛරසයේ විහිළුවකට අරගෙන තිබීම සම්බන්ධව මම කනගාටු වෙනවා. ඇත්තම මේ අපේ ප්‍රදේශවල ඔබතුමා දන්නවා කාලාන්තරයක් තිස්සේ තිබුණු යුද්ධෙත් එක්ක මිනිස්සුන්ට අධ්‍යාපන පහසුකම් නැති වුණා. බොහොමයක් අය නූගත් වෙන්න සිද්ධ වුණා ඒ හින්දා. එතකොට අද විපක්ෂයේ ගොළු වෙලා ඉන්නවා එදා යුද්ධය ආරම්භ කරන්න මූලික වෙච්ච පක්ෂයේ විදිහට. මම ඇඟිල්ල දික් කළා කතා කරනවා එදා එක්සත් ජාතික පක්ෂයේ වග කියුත් යුද්ධෙන් මැරිච්ච මේ දසදහස් සංඛ්‍යාත මිනිසුන්ට, මේ රටේ යුද්ධයට ගියපු අපේ හිටපු වීරෝදාර රණවීරව බොහොමයක් යුද හමුදාවේ නාවික හමුදාවේ ගුවන් හමුදාවේ ඒ වගේම පොලිසියේ සිවිල් ආරක්ෂක බලකායේ ඒ වගේම ස්වේච්ඡා සේවාවන් වල හිටපු බොහොමයක් මිනිස්සු යුද්ධේ හිඳ නැති වුණා ඒත් එක්කම රට හදන්න රට ගොඩනගන්න රට දියුණු කරන්න හිටපු විශේෂයෙන්ම අපේ වගේ දිස්ත්‍රික්කවල හිටපු බොහොමයක් නායකයෝ උගත් වියත් බුද්ධිමත් පිරිස යුද්ධයෙන් විනාශ කරලා දැම්මා එතකොට මේ කොවිඩ් 19 වෛරසය කියන්නේ ගරු මුලස්සන අරොඩ මන්ත්‍රීතුමනි ස්වාභාවික ව්‍යසනයක් විපත්තියක් හැබැයි යුද්ධය කියන එක එක්සත් ජාතික පක්ෂය එදා හිටපු මේ විපක්ෂයේ ඉන්න කණ්ඩායම විසින් හිතාමතාම ඇති කරන ලද්දක් මං හිතන්නේ රණවිරුව විතරක් 60,000කට ආසන්න ප්‍රමාණයක් අපේ රටට රහිමි වුණා අදටත් ඇස් පේන්නේ නැති කන් ඇහෙන්නේ නැති පූර්ණ කාලීන ආබාධිත තත්ත්වයට පත් වෙච්ච අත් දෙකම නැති කකුල් දෙකම නැති රණවිරුව අද 15,000කට ආසන්න ප්‍රමාණයක් තවමත් කබ පෙරමින් හොටු වැක්කිරන ගමන් ජීවිතය අහිමි වෙලා තවමත් ජීවිතයත් මරණයත් අතර 15,000කට ආසන්න ප්‍රමාණයක් අදත් මේ බිමේ අසරණ බවට පත් වෙලා තියෙනවා. ඒකට මේ විපක්ෂයේ ඉන්න එදා එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරපු පිරිස වගකිය යුතුමයි. එතකොට මම අහගෙන ඊයේ කියනවා මේ පාස්කු ප්‍රහාරයෙන් මැරුණේ 268යි. හැබැයි මේ වෙනකොට මෙන්න මේ වගේ ප්‍රමාණයක් කොවිඩ් වලින් මැරලා තියෙනවා කියලා. පාස්කු ප්‍රහාරයට එදා හිටපු ආණ්ඩු පක්ෂයේ අනිවාර්යෙන්ම වගකිය යුතුයි. අද සමගි ජන බලවේග නියෝජනය කරන ආණ්ඩු විපක්ෂයේ නියෝජනය කරන මේ කණ්ඩායම එදා මේ කණ්ඩායමට මේක නවත්ත ගන්න තිබුණා. අද අපි වග කියන රජයක් විදිහට මේ කොවිඩ් 19 වෛරසය නවත්ත ගන්න අපි ගොඩක් වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒත් එක්කම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති කාර්ය සාධක බලකාය ඇති කරලා එහි ප්‍රධානී බවට බැසිල් රාජපක්ෂ මහත්තයා පත් කරලා කොවිඩ් 19 වෛරසයෙන් ආසාදිත වෙච්ච අය විතරක් නෙමෙයි ආසාදිත නොවුණු ඒ වගේම තමන්ගේ ජීවනෝපාය බිඳ වැටුණු තමන්ගේ ජීවනෝපාය අහිමි වෙච්ච තමන්ගේ ව්‍යාපාර කටයුතු අහිමි වෙච්ච කඩාකප්පල්ුණු ඒ සියලු දෙනාටත් අද ප්‍රතිලාභ දෙන්න අපි රජයක් විදිහට කටයුතු කරනවා මේ වෙලාවේ තමයි ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ බැසිල් රාජපක්ෂ මහත්තයාව එතුමා පාර්ලිමේන්තුවට නාවත් පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙක් හෝ මන්ත්‍රීවරයෙක් වරයෙක් විදිහට නොසිටියත් එළියේ ඉඳගෙන අද එතුමා දැවැන්ත කාර්යභාරයක් මේ කොවිඩ් 19 වෛරසය හින්දා අසරණ වෙන මිනිස්සුන්ට කරනවා කියන ප්‍රකාශය මම මේ ලයිතම ගෞරවයෙන් මේ ලයි සිහිපත් කරන්න ඕනේ. ඉතින් අපි රජයක් විදිහට මේ වෙනකොටත් මේ කොවිඩ් 19 වෛරසයට අවශ්‍ය කරන විසඳුම් බොහොමයක් අපි රටට ඉදිරිපත් කරලා තියෙනවා. ඒත් එක්කම මේ මගේ දිස්ත්‍රික්කයේ මිනිස්සු අද බොහොමයක් කියන්න පටන් අරගෙන තියෙනවා. සිංහල, දමිළ, මුස්ලිම් මිනිස්සු බොහොමයක් අද කතා වෙනවා අපේ දිස්ත්‍රික්කේ. එදා ආණ්ඩුවක් නැතුව එදා මේ 225 නැතුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පළවෙනි රැල්ල ආරම්භයේම කොවිඩ් 19 වෛරසය මර්ධනය කරන්න මහ දැවැන්ත කපකිරීමක් කරා. රටේ ජනාධිපතිවරයා තනි නායකයෙක් විදිහට පාර්ලිමේන්තුවත් නැතුව පළාත් සභාව තියන්න දුන්නේ නැහැ මෙතුමන්ලා එදා බොරු සීමා නිර්ණය ගෙනල්ලා කල් දැම්මා. පළාත් සභාව නැතුව ප්‍රාදේශීය සභාවල හිටපු සභාපතිරු මන්ත්‍රීවරු විතරක් දේශපාලන අධිකාරී විතරක් ඉතුරු කරගෙන ඒ වගේම ආරක්ෂකයන් සිස්තම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. සෞඛ්‍යංශවල හිටපු සීළු දෙනා ඒ වෙලාවේ ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ දිස්ත්‍රික් දිසාපතිතුමන්ලා. ඒ වගේම ඒ රජයේ කාර්ය මණ්ඩලයේ විශේෂයෙන්ම සමෘද්ධි නිලධාරීන් ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන ග්‍රාම සේවක නිලධාරී මහතුරු ඒ රාජ්‍ය සේවකයෝ බොහොමයක් එකතු කරගෙන එදා පළවෙනි රැල්ල ඉතාම සාර්ථකව මැඩපැවතුණු අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අද අපේ දිස්ත්‍රික්කයේ මිනිස්සු තිරිකුණාමලයේ මිනිස්සු කියනවා 225 නොහිටියානම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා රටේ ජනාධිපතිවරයා විදිහට බැසිල් රාජපක්ෂ මහත්තයාත් එක්ක එකතු වෙලා හරි මේක මීට වඩා සාර්ථක විදිහට විසඳන්න කටයුතු කරනවා කියලා මම අපේ දිස්ත්‍රික්කයේ මිනිස්සු කියනවා. එතකොට මට පුංචි ලැජ්ජාවක්
ඇතිවෙනවා.
මට විනාඩියක් දෙන්න ගරු මන්ත්‍රීතුමනි. මට පුංචි ලැජ්ජාවක් ඇතිවෙනවා මම ප්‍රාදේශීය දේශපාලනය කරපු කෙනෙක් විදිහට. ඇත්තටම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයේ පිළිගනිමින් අධිකරු ජනාධිපතිතුමාගේ ඒ වැඩසටහනට සහයෝගය දෙමින් බැසිල් රාජපක්ෂ මහත්තයා පෙන්නපු පාර දිගේ ඇවිල්ලා අපි පාර්ලිමේන්තුවට ආවා. ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙක් විදිහට මට ලැජ්ජයි. අද විපක්ෂයේ හැසිරෙන්නේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීරුන්ටත් එහා පැත්තේ ගන්නට කියලා අපේ දිස්ත්‍රික්ක මිනිස්සු කතා වෙනකොට මම අපි පාර්ලිමේන්තුවට ආවේ මේවා හන්දද කියලා අපිට හිතෙනවා. ඉතින් ඊටාම ගෞරවයෙන් මතක් කරන මේ වෙලාවේ අවසාන වශයෙන් මට පුංචි වෙලාවක් දෙන්න. කන්තලේ රෝහල මේ වෙනකොට කොවිඩ් රෝහලක් බවට පත්කරන යෝජනා වෙලා තියෙනවා. විරෝධතා බොහොමයක් මතුවෙලා තියෙනවා. මගේ නිසා සත්‍යයට ආසන්නයේ තියෙනවා. මේ වෙලාවේ දිස්ත්‍රික්කයක් විදිහට මම දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට මේ කටයුත්ත කටයුත්ත සම්බන්ධව මම විරෝධතා ඉදිරිපත් නොකළත් මිනිස්සුන්ගේ විරෝධතාවයක් තියෙනවා ලොකු පිරිසක් ඉන්න තැනක කන්තලේ මිනිස්සුන්ට යන්න වෙනත් රෝහලක් නැහැ කිලෝමීටර් 50ක් තිරිකුණාමලේ රෝහලට යා යුතුයි එතකොට සෞඛ්‍ය ඇමතුමිය ඒ වගේම රාජ්‍ය ඇමතුමාටත් මම ඊයේ අධිකරු ගරු අග්‍රාමාත්‍යතුමාටත් මතක් කරා කොවිඩ් රෝහලක් විදිහට වෙනත් රෝහලක් අරගෙන මේ කටයුත්ත කරනවා නම් හොඳයි කියන කාරණාව මම මේ වෙලාවේ මතක් කරනවා ඒ වගේම අවසාන වශයෙන් මතක් කරනවා මේ වෙනකොට දිස්ත්‍රික්ක දිසාපතිතුමා ස්වයන් නිරෝධායනයට පත් වෙලා තියෙනවා ප්‍රාදි සිලේකම්මුරු කීප දෙනෙක් ඒ වගේම රාජ්‍ය සේවයේ ඉන්න බොහෝමයක් අය මේ වෙනකොට නිරෝධායනයට පත් වෙලා තියෙනවා ඒත් එක්කම ඒ අය තිරිකුණාමල දිස්ත්‍රික්කයේ තියෙන මේ ගැටලුවට ඉතාම සාර්ථකව මුහුණ දෙමින් මිනිස්සුන්ට අවශ්‍ය කරන සේවාවන් ඉතාම කඩිනමින් සපයමින් මහ දැවැන්ත සේවයක් තිරිකුණාමල දිස්ත්‍රික්කයේ තුල සිදු කරනවා කියන කාරණාව මතක් කරනවා අවසාන වශයෙන් මතක් කරනවා ප්‍රසන්න රණවීර ඇමතුම මතක් කරා ඉන්ජෙක්ෂන් එක මම අරගෙනත් නැහැ එතකොට මගේ දිස්ත්‍රික්කයේ ඉන්න ප්‍රාදේශීය දේශපාලනේ කටයුත්ත කරන සභාපතිවරුන්ට මන්ත්‍රීවරුන්ට
වගේම
රාජ්‍ය සේවයේ ඉන්න අනිත් සියලු දෙනාටත් ඒ වගේම මගේ දිස්ත්‍රික්කේ අහිංසක මිනිසුන්ටත් මේ ඉන්ජෙක්ෂන් එක ලබා දෙන්න අවශ්‍ය කරන කටයුතු සිදු කරලා දෙන්න කියලා ඉතාම ගෞරවණීය ඉල්ලා සිටින්මින් නිහඬ වෙනවා බොහොම ස්තුතියි.
Thank you. Honorable Shanakyan.
Honorable Deputy Chairman, please let me clarify something that was mentioned with my name while I was not in the house yesterday by Honorable Harris. Netre dinam naan inda paralamandra sabaikul illada nerathil Gaurava Harris avargal ennai petti sila thavarana karathile sollirundar adai petti sila vilakkangalai naan kudukkavum miga surukkama solren. Netre dinam avar sonna vidayangalil ore oru unmai mattum sollirundar adavadhu naan tamil makkal vidudalai puligal kachiyai petti avar sollirundar adu tamil makkalin ina poratathai kaatti kudutha oru kachi endu adu mattum dhaan avar sonna vishayathil unmai pulliyan கட்சி தமிழ் மக்களை காட்டி கொடுத்த கட்சி தான் ஆனால் நான் அந்த கட்சியில் ஒரு நாளுமே அமைப்பாளராக செயல்படவில்லை அது பொய்யான ஒரு விடயம் இரண்டாவது நான் ஸ்ரீலங்கா சுதந்திர கட்சியில் ஒரு அமைப்பாளராக கடமையாற்றது உண்மைதான் ஆனால் அந்த கட்சி தமிழ் மக்களுக்கு எதிரான செயல்பாடுகள் செய்யும் பொழுது அந்த கட்சியை விட்டு நான் விலகியிருந்தேன் ஆனால் இதே ஹரிஸ் அவர்கள் இன்று ஸ்ரீலங்கா முஸ்லீம் காங்கிரஸின் தலைவருடைய வார்த்தையும் கூட மீறி அதே ஸ்ரீலங்கா சுதந்திர கட்சியுடன் இணைந்திருக்கும் ஒட்டு அரசாங்கத்துக்கு 20ஆம் திருச்சட்டத்துக்கு காசை வாங்கித்தான் கையொத்தினாரா என்ற சந்தேகம் என்னுடைய மனதில் இருக்கு அதே நேரத்தில் அவர் சொல்லியிருந்தார் நான் வந்து இஸ்லாமிய மக்களுடைய மரியாதை இழந்திருந்தேன் சொல்லி ஆனால் அவர் இஸ்லாமிய மக்களுடைய மரியாதை எப்பயோ இழந்து விட்டார் எப்பொழுது சொன்னால் அவர் 20ஆம் திருச்சட்டத்தில் அந்த ஜனாசாக்களை இருக்கும் பொழுது அந்த அரசாங்கத்துக்கு ஆதரவு கொடுத்த போய் அவர் இஸ்லாமிய மக்களுடைய ஆதரவை இழந்திருந்தார் இறுதியாக ஒரே ஒரு விடயம் அவர் சொன்னார் தாங்கள் கடந்த 20 வருஷமாக எதிர் அரசியல் செய்து தங்களால் மக்களுக்கு ஒன்றும் செய்ய ஆனால் தாங்கள் எதிர் அரசியலை செய்து தங்களுடைய குடும்பங்களை தான் அவர்கள் பலப்படுத்தியிருந்தார்கள் அந்த விடயத்தையும் சொல்ல வேண்டும் இறுதியாக இந்த 20ஆம் திருச்சட்டத்தை பேட்டி நான் கலைத்த பொழுது அதுக்கு ஆதரவு வாக்களித்த ஒருவர் சொல்லியிருந்தார் இஸ்லாமிய மக்கள் சோடா போத்தலை போல குலுக்கி போட்டு திறந்து விட்டால் அவங்கள் அந்த காத்து ஃப்ரிஸ் போனதுக்கு பிறகு அவங்களை அடங்குவாங்க நீங்கள் அவங்களை நம்பவன அவ்வாறு சொன்னவர்களை இஸ்லாமிய மக்கள் எப்போ அவருடைய மரியாதை இழந்து விட்டார் என்றதை இந்த இடத்தில் சொல்ல வேண்டும் நன்றி
தேங்க்யூ ஹானரபிள் கபீர் ஹஷீம் யூ ஹவ் 9 மினிட்ஸ்
தேங்க்யூ ஹானரபிள் டிபியூட்டி சேர்மன் ஆஃப் கமிட்டிஸ் ஐ அம் ஹாப்பி டு பி ஸ்பீக்கிங் வென் யூ ஆர் இன் தி சேர் අප්‍රේල් 8 වෙනිදායින් පසුව ලංකාවේ COVID-19 විශේෂයෙන්ම B117 කියන ඉංගලන්තයේ තිබුණු ඒ වර්ගය ඒ ප්‍රබෝධය ලංකාවට පැතිරුණ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සනාථ කරනවා. ඒ වගේම සමහර විශේෂඥයන් කියනවා මේ B117 කියන ඉංගලන්තෙන් ආපු ඒ වර්ගය ලංකාවට මාස දෙකකට කලින් පැතිරිලා තිබුණු බවත් රජය දැනගෙන ඒක ගැන සැලකිලිමත් නොවූ බව චෝදනාවක් තියෙනවා. මං හිතනවා ගරු ඇමතුමා ඒ ගැන මෙහෙ පැහැදිලි කිරීමක් කරයි කියලා. අද දවස විශේෂයෙන්ම අපි කෝවිඩ් විවසනය ගැන කතා කරනකොට ලෝකය පුරාම මේ ඛේදවාචකය ලොකු අභියෝගයක් වෙලා තියෙන අතර අපේ රටටත් ඒක විශාල අභියෝගයක්. එනිසා දේශපාලනය කෙසේ වෙතත් ඔක්කොම එකතු වෙලා වැඩ කිරීම වැදගත් වෙනවා. අද රජය මේක සාර්ථකව දැන් වෙනකොට හරියට පාලනය කෙරුවද කළමනාකරණය කෙරුවද නැද්ද කියන එක අද විවාදයේදී විවිධ අදහස් මත ඉදිරිපත් වුණා දෙපැත්තෙන්ම. මම ඒ ගැන කතා කරන්න යන්නේ මගේ කාල වේලාව සීමා වෙලා තියෙන නිසා PCR ගැන ඒ වගේම දැඩි සත්කාර ඇඳවල් ගැන හෙදියන් ගැන එහෙම. හැබැයි මට මතක් වෙන විපක්ෂ නායකතුමා මේ ව්‍යවසනය ඇති වෙන කාලයේ ආරම්භයේදීම දුර දිග බැල්මක් එක්ක රට සහ රට ජාතිය ගැන තිබුණු අවංක ප්‍රයත්නයත් එක්ක එතුමා දිගටම ආණ්ඩුවට සහයෝගය ලබා දීම සඳහා උපරිම උත්සාහ කරා. මේ සභාව තුළ විපක්ෂ නායකතුමා විවිධ අවස්ථාවල් වල අදහස් උදහස් ලබා දෙනකොට සමහරවිට ඒවා පිළිකුල් සහගතව තමයි ආණ්ඩුව ඒවා දිහා බැලුවේ. විශේෂයෙන්ම ළඟදී එන්නත නිපැයුම් කරපු අවස්ථාවේදී විශේෂයෙන්ම ආණ්ඩුවට එතුමා කිව්වා මිලදී ගැනීම පිළිබඳව වහාම වැඩපිළිවෙලක් හදන්න කියලා උපදෙස් දුන්නා. හැබැයි ඒකවත් ගත්තේ නැහැ. මේ වෙලාවේදී ඇමතිවරු කීප දෙනෙක් එතුමාට හිනා වෙලා කිව්වා පැණිය තියෙනවා එන්නත ගන්න අපට අවශ්‍ය නැහැ කියලා. හැබැයි ඔහොම කියපු ආණ්ඩුව තමයි අද වෙනකොට ජනාධිපතිවරයා පවා දැන් වෙනකොට විපක්ෂ නායකවරයාගේ උපදෙස් පිළි අරගෙන ජනාධිපතිවරයාත් කියනවා එන්නත තමයි දැන් විසඳුම කියලා. ඉතින් මේකෙන් කියන්න පුළුවන් මේ ආණ්ඩුව ෆේල් කියලා. අන්තිමට ජනාධිපතිවරයාට සිද්ධ වුණේ විපක්ෂ නායකතුමා කියන එක අහලා එතුමාගේ මතයට එන්න. විපක්ෂ නායකතුමා කියපු එක දැන් පිළිගන්න තැනකට ඇවිල්ලා තියෙනවා. එතකොට මේක රජය ෆේල් කියන එක පැහැදිලි. අද මේ එන්නත මුළු රටටම එන්නත ලබා දෙනවා නම් කෝටි 1600ක් විතර යනවා. ඒ කියන්නේ බිලියන රුපියල් බිලියන 16ක්. මේක කරන්න බැරි වැඩක් නෙවෙයිනේ. විශේෂයෙන්ම ඇන්ටිජන් වලින් ගහපු ඒවා, පොල් තෙල් වලින් ගහපු ඒවා, සීනි වලින් ගහපු ඒවා ගත්තම එන්නත එකවරක් නෙවෙයි මේ රටේ 6 පාරක් විතර සියලුම පුරවැසියන්ට දෙන්න පුළුවන් මුදල් සංග්‍රහවත් තිබුණා. එතකොට ඇයි තාම දෙන්නේ නැත්තේ? මේ එන්නත මිලදී ගන්න බැරි හේතුව ආණ්ඩුව බංකලොත් නිසාද, ඩොලර් නැති නිසාද? මේක ඇත්ත වශයෙන්ම ව්‍යසනයක් තියෙනකොට ආර්ථික කළමනාකරණය එහා සමාන වැදගත්. අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ ආණ්ඩුවට මුදල් නැද්ද, බංකලොත්ද කියන එක. දැන් නිවාඩ් කබ්‍රාල් මහතා ගිය සතියේ මේ සභාවට ඇවිල්ලා ලොකු කයිවාරුවක් ගැහුවා එතුමාගේ කරන විශේෂ මෙවලමක් ගැන. එතුමා මොකද්ද කිව්වේ? එයා රුපියල ශක්තිමත් වෙලා තියෙනවා කියලා ලොකු කතාවක් කෙරුවා. එතුමා කයිවාරු ගැහුවේ මොකද්ද? චීනෙන් ඩොලර් මිලියන 500ක ණයක් අරගෙන, චීනෙන් ඩොලර් බිලියන 1.5ක ඩොලර් සොප් එකක් අරගෙන, මේ ණය අරගෙන එතුමා ඇවිල්ලා මෙහෙ කියනවා කෘතිම විදියට දැන් රුපියල ශක්තිමත්, තාවකාලිකව ශක්තිමත් කරලා ලොකුවට කතා කරලා කියනවා දැන් රුපියල ශක්තිමත් කරලා තියෙනවා, දැන් අපි අපේ ආර්ථිකය හදාගන්න පුළුවන් තැනකට ඇවිල්ලා තියෙනවායි කියලා. එදා උදේ එතුමා එක කියලා රුපියලේ අගේ වැඩිවීමත් එක්ක එතුමා කියන මේ සභාවේ රුපියල වැඩිවීම නිසා අපිට තියෙන විදේශ ණය ගෙවීම සඳහා ඒ විදේශ ණය ගෙවීමේ ප්‍රමාණය රුපියල් කෝටි 52,500කින් අඩු වෙලායි කියලා එතුමා මේ සභාවේ ලොකු විහිළුවක් කරා, කතාවක් කරා. හැබැයි රුපියල් කෝටි 52,500කින් අපේ විදේශ ණය අඩු වෙලා කියලා එදා කිව්වා නම් එතුමා දැන් සතියක් ගිහිල්ලා මම එතුමාගෙන් අහනවා එදා අපේ ඩොලරයකට රුපියල 191යි, රුපියල් 191ක් ඩොලරයකට තියෙනවා, අද වෙනකොට ඩොලරයකට රුපියල් 199කට අද රුපියල වැටිලා තියෙනවා. එතකොට දැන් වෙනකොට අපේ විදේශ ණය නැවත කෝටි 52,500කින් නෙවෙයි ඊට වැඩි ප්‍රමාණයකින් විදේශ ණය ප්‍රමාණය වැඩි වෙලා ඇති නේද? ඒ විතරක් නෙවෙයි මේ වෙනකොට චීනෙන් ණය අරගෙන තියෙනවා, ඩොලර් සොප් අරන් තියෙනවා, මේ ඔක්කොමත් අරගෙන තව තවත් රුපියල බාල්දු වෙනවා. එතකොට මොකද්ද ප්‍රශ්නේ? ආර්ථික න්‍යායක් වැඩපිළිවෙලක් නැති එක ඉතාම පැහැදිලි. දැන් මේක ඇත්ත තත්ත්වේ බැලුවම මේකෙන් පෙනියන්නේ ආණ්ඩුව ආර්ථික වශයෙන්ුත් ෆේල්. එතකොට ආණ්ඩුව බංකලොත් බව පේනවා. මොකද මෙතෙක් වෙනකොට මේ රටේ ඖෂධ හිඟයක්, බෙහෙත් හිඟයක් තියෙනවා. පිළිකා රෝගයට තියෙන බෙහෙත් වර්ග හොයාගන්න බෑ. විවිධ රෝගවලට රාජ්‍ය රෝහල්වල හෝ ගන්න බෙහෙත් නැහැ. එතකොට මේක ගෙන්න ගන්නේ නැත්තේ ඇයි? ඊළඟට ඊයේ පෙරේද පොහොර තහනම කරා. පොහොර තහනම කරේ පරිසරය ආරක්ෂා කරන්න හෝ විසබීජ තියෙන නිසා නෙවෙයි. ආණ්ඩුවට ඩොලර් නැහැ පොහොර ගෙන්න ගන්න. ඒක තමයි ඇත්ත. සල්ලි නැතිකම දැන් පොහොර නැවැත්තුව. ඊළඟට ටයර් ගේන එක නවත්තයි, ඊළඟට තෙල් ගේන එක නවත්තයි. ටිකෙන් ටික ටිකෙන් ටික රට හිර වෙනවා. එතකොට එන්නත ගෙන්න ගන්න බැරි ආණ්ඩුවක් මොකටද? එන්නත වෙලාවට ගෙන්නලා දෙන්න බැරි නම් මොකටද ආණ්ඩුවක් තියෙන්නේ? ඇවිල්ලා එක එක කතාවල් කියන්න පුළුවන්. හැබැයි වෙලාවට ඕක කරන්න බැරි වෙච්ච එක ආණ්ඩුව ෆේල් කියන එක එකෙන් සාහතික වෙනවා. ඉතින් මම හිතනවා ඒ නිසා මගේ බය තියෙන්නේ ලංකාවේ කෝවිඩ් වලින් පමණක් මිනිස්සු මැරෙයිද කියන එක නෙවෙයි. ලංකාවේ ඇත්තටම බඩගින්නෙන් මිනිස්සු මැරෙයිද කියන ප්‍රශ්නය අද අපි ඇත්ත වශයෙන්ම බරපතල ලෙස බලන්න ඕනේ. මොකද දැන් වෙනකොට අපි දැක්කා මේ සර්ගේ ආණ්ඩුවේම, මේ ආණ්ඩු කාලෙම අපි දැක්කා ප්‍රවෘත්තිවල තමන්ගේම නාලිකාවල් වල පෙන්වුවා ළඟදී කෙසෙල් ගෙඩියක් නිසා මිනිහෙක් මිය මරාගත්තා. කෙසෙල් ගෙඩියක් නිසා මිනිහෙක් මරනවා කිව්වම කොයි තරම් මිනිස්සු එතන වැටිලා ඇද්ද? ඇයි එහෙම වෙන්නේ? මිනිසුන්ට තියෙන ප්‍රශ්න නිසානේ. ඉතින් මේ ප්‍රශ්න ඇති කරලා තියෙන්නේ ආණ්ඩුව විසින්ම. හැබැයි මේ මිනිසුන්ට තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න ගියාම ආණ්ඩුව හැසිරෙන්නේ කොහමද? අද දැන් වෙනකොට ආණ්ඩුවේ ඇමතිවරුන්ම ප්‍රසිද්ධිය ඇවිල්ලා ප්‍රකාශ කරනකොට ඒගොල්ලන්ගේ ආණ්ඩුවේ තියෙන ස්ථාවරය ආණ්ඩුව කොහෙද ඉන්නේ කියලා අපිට තේරෙනවා. මොකද එක ඇමතිවරයෙක් කියනවා අපිට ඕනේ හිට්ලර් පන්නේ
ආඥාදායක.
එතකොට එහෙම කියද්දි අපි දකිනවා ළඟදි පාරිභෝගිකයන් වෙනුවෙන් කතා කරපු අසේල සම්පත් අරගෙන ගිහිල්ලා දවස් 14ක ඇතුළට දැම්මක් දස වදයක් මිනිහට දුන්නා. එතකොට අර හෝන් ගහපු නිසා VIP කෙනෙක් යනකොට එයාව ඇදගෙන ගිහිල්ලා උසාවියට ඉදිරිපත් කරා. එතකොට ආණ්ඩුව අද වෙනකොට ජනතාව අයිතින් මර්ධනය කරලා තමන්ගේ ප්‍රශ්න යට ගහන්න උත්සාහ කරනවා. මොකද අවුරුදු සමය වෙනකොට මේ රටේ මිනිසුන් තිබුණු ප්‍රශ්න ගත්තම ගෝඨාභය රාජපක්ෂ මහතා කියනවා ලොක්ඩවුන් කරන්න බෑ බිකොත සමහර මිනිස්සුන්ට අර දෛනික වැටු හම්බ කරන මිනිසුන පොඩි පොඩි ආපකඩ තියෙන වඩේ හදන මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ කියලා. හැබැයි ලොක්ඩවුන් කරන්න ඕනේ නැහැ. දැන් මේ මිනිස්සු විනාශ කරලා ඉවරයි. මොකද මේ රටේ දැන් වෙනකොට අවුරුදු සමේ කුකුල් මස් කිලෝ එකක් වෙළඳ පොලේ රුපියල් 700යි. ඊළඟට සම්බහාල් 155යි. කීර සම්බ 200යි. නාඩු ගත්තම 115යි. එතකොට අර වඩේ හදන ආප හදන මිනිසුන්ට රුපියල් 90ට තිබුණු බටානා කිලෝ එකක් 100 රුපියල් 135යි. රුපියල් 380ට තිබුණු උඳු රුපියල් 1600යි. රුපියල් 280ට තිබුණු මිරිස් වේලිච්ච මිරිස් රුපියල් 600යි. රුපියල් 300ට තිබුණු මුං ඇට රුපියල් 1000යි. ඊළඟට පොල් තෙල් කෑන එක කිලෝ 18 පොල් තෙල් කෑන එක රුපියල් 4800ට තිබුණු පොල් තෙල් කෑන එක රුපියල් 14500යි. 100 300කින් වැඩි වෙලා වඩේ හදන මිදියයි ආප හදන මිදියයි රොටි හදන මිදියයි කොහමද ජීවත් වෙන්නේ? එතකොට කොරෝනා ප්‍රශ්නයට වඩා ආර්ථික ප්‍රශ්න ආද ඊට වඩා ලොකෝට ඉස්මතු වෙලා තියෙනවා. ඒක මදිවත මේ ආණ්ඩුව ලොකු වංචාවක් කරනවා. ඊයේ පෙරේදා ගෑස් වංචාව කරා. මොකද්ද කරේ? ලෝකේ තෙල් මිල අඩු වෙනකොට ගෑස් මිල අඩු වෙනකොට මේ ලංකාවේ ගෑස් එක වැඩි කරා. හැබැයි ඒක කරේ හොරකමින් වංචාවෙන්. මොකද පාරිභෝගික අධිකාරියේ ප්‍රධානියක් කියනවා ඕක වංචාවක් කියලා. මොකද ගෑස් සිලින්ඩරේ කිලෝ 12මාරක් දාන්න පුළුවන් සිලින්ඩරේ කිලෝ 9.1ක් දාලා ඒක රුපියල් 1418ක් කියලා
ඒකේ
කිලෝ එක රුපියල් 121කට විකුණන ගෑස් කිලෝ එක රුපියල් 155කට විකුණන වැඩේ කරා. මොකද කරන්නේ? එක ගෑස් කිලෝ එකකට රුපියල් 34ක මිලක් වැඩි කරලා තියෙනවා මිනිසුන්ට නොකිය. 127ක වැඩිවීමක්. මේ ගැන අපි කතා කරනවා. මේ ගැන අපි මේකට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. ගෑස් විතරක් නෙවෙයි අපේ සැකයක් තියෙනවා විදුලි බිල බව. ඒ අය කරන විදුලි බිලේ තියෙන අර අයක්‍රම කොටස
වෙනස් කරලා
ඒකත් හොරෙන් මිනිස්සුන්ට බිල වැඩි කරලා තියෙනවා කියලා අපිට මතයක් තියෙනවා. ඒ නිසා කොරෝනා ව්‍යසනය පාලනය කරනවා වගේම මිනිස්සු ජීවත් කරන ආර්ථික ප්‍රශ්න සඳහා සහන දීම සඳහා ආණ්ඩුවකේ වගකීමක් තියෙනවා කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි.
Thank you. Honorable member, what is the point of order?
Sir, I just want to make a clarification. This is my 27th day in Parliament. As far as I know, in a adjournment debate, a speaker can only speak once. Now, today, you allowed a speaker who spoke yesterday to speak again. Is it the new procedure here, or what happened?
I will refer it to the secretary.
Because as far as I know, in a adjournment debate, a speaker can only speak once, not twice. So yesterday a speaker spoke, and today, just before Honorable Kabir Rashid spoke, you allowed the same speaker to speak again.
No, that's a privilege issue, I think, because the member was not available.
Yeah, but the privilege issue has a different procedure. You can't just get up like Jack in a box and make a...
It was a personal explanation, and the secretary says it can be done.
As far as I know, it never happened. It happened yesterday, so that means after three weeks, you can just... get up that, like a jack in the box and do that. No, there's a way of making privileged statements. It's very, very, very bad.
Thank you. Honorable Jayanta Samaravira, you have 9 minutes. Order, please. Honorable Shanakin Rasamanikam to the chair.
Please continue. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මගේ කාලය විනාඩි 10ක් බව තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඒ කාලයෙන් මට ලබා දෙන්න. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මුලින්ම මම හිතුවේ නෑ අපේ කබීර් රෂීම් මැතිතුමා මේ වගේ විහිළු සපයන්නේ කියලා. එතුමා සඳහන් කරනවා අද අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මේ රටේ කොයිඩ් තත්ත්වය කොයිඩ් ආසාදන තත්ත්වය මරණී අනතුර තර්ජනය වලක්වන්න එන්නත් කරණය පිළිබඳ 70%ක් මේ රටේ ජනගහණයෙන් 70%කට එන්නත් ලබා දිය යුතුයි කියන පිළිගැනීම ඉන්නවා. ඒක එතුමාට ඒ පිළිගැනීමට එන්න පෙළඹුණේ විපක්ෂ නායකතුමා තමයි මේ පිළිබඳ මුලින්ම අදහස් දැක්වුවේ කියලා මතය මතු කළේ කියලා කබීර් හෂිම් මැතිතුමා කියනවා. විපක්ෂ නායකතුමා කිව්වේ පැකනීල් කියන ඖෂධය දෙන්න කියලා. ඒක මැලේරියා මර්ධන ඖෂධයක් හැටියට තමයි අපි දන්නේ. ඒක දුන්න නම් මෙලහට මොකද වෙන්නේ කියන එක මං හිතන්නේ කබීර් හෂිම් මැතිතුමාට අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන එකක් නැහැ. ඊළඟට මම කැමති ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි විපක්ෂයේ මතු කරපු ප්‍රශ්න කීපයකට උත්තර කීපයක් ලබා දෙන්න මේ මට ලැබිලා තිබෙන සීමිත වෙලාවේ. එකක් තමයි ඉරාන් වික්‍රමරත්න මැතිතුමා මතු කළා පෙබරවාරි 20 වෙනිදා හැන්සාඩ් වාර්තාවේ විපක්ෂ නායකතුමා කොයිඩ් වසංගත තත්ත්වය පිළිබඳ හුවාන් ප්‍රාන්තයේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ වාර්තා කළාය. ඒ සඳහා කඩිනම් මැදිහත්වීමක් ලබා දිය යුතුයි කියා මේ සභාවේදී අවධාරණය කළාය කියලා. විපක්ෂ නායකතුමා මේ පිළිබඳ අවධාරණය කළේ පෙබරවාරි 20 අතිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් කොයිඩ් මර්ධන කාර්ය සාධක බලකාය පත් කරන්නේ 2020 ජනවාරි 28. ඒ වගේම ඊට යටින් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාගේ නායකත්වයෙන් කොයිඩ් මර්ධන ක්‍රියාන්විත මධ්‍යස්ථානය ආරම්භ කරන්නේ ජනවාරි 28. විපක්ෂ නායකතුමා මේ පිළිබඳ සභාවේ අවධාරණය කරන්නේ පෙබරවාරි 20. ඊට කලින් පළවෙනි චීන කාන්තාව ලංකාවේ කොයිඩ් ආසාදිතෙක් හැටියට අනාවරණය වුණාට පස්සේ ඒ කොයිඩ් ආසාදිත චීන කාන්තාව ලංකාවෙන් අඳුරගන්නටත් පෙර තමයි අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් කොයිඩ් මර්ධන කාර්ය සාධන බලකාය පටන් ගන්න. ඒ පිළිබඳව අපි ඒ පිළිබඳවත් ඉරාන් වික්‍රමරත්න මැතිතුමාට මතක් කරලා දෙන්න ඕනේ. ඊළඟට විපක්ෂ මන්ත්‍රී නලින් මන්ත්‍රීතුමා කිව්වා මේ එන්නත් කරණය පිළිබඳ දැන් 13 ලක්ෂයක් ඇස්වසනිකා එන්නත ලංකාවට ආවය. එයින් 9,50,000ක් දුන්නය. තව 3,50,000ක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. තව 6 ලක්ෂයකට දැන් දෙන්න බැරිය කියලා එතුමා පපුවට ගහගත්තා. එතුමා කියනවා ඒක වැරදිලු. ඇයි එහෙම දුන්නේ කියලා එතුමා අහනවා. ඒවන එතුමා කියන්නේ මේ දෙකම දෙන්න ඕනේ කියලා කියන එතුමා මාත්‍රා දෙක ගානේ අපිට දෙන්න තිබ්බා 6,50,000කට. එතුමා කියනවා ඒක දුන්නනලු හරි. ඒක හරිද? අපි බලාපොරොත්තුනේ ගරු මුලස්සනාරූඪ මන්ත්‍රීතුමනි 13 ලක්ෂයක් වත ආකාර තුනකට ආවා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් යම් එන්නත් ප්‍රමාණයක් නොමිලේ රට ලබා දුන්නා. අතිගරු ජනාධිපතිතුමාට ඉන්දියානු අග්‍රාමාත්‍යතුමා නොමිලේ ප්‍රමාණයක් ලබා දුන්නා. මුදල් දීලා යම් ප්‍රමාණයක් ගත්ත මේ විදිහට 113ක් ගත්ත මාත්‍රා 113ක්. එයින් මේ කොයිඩ් කාර්ය සාධන බලකායත් කොයිඩ් පාලනය කිරීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයත් වෛද්‍ය විශේෂඥවරු තීරණය කළා. දිය හැකි උපරිම සංඛ්‍යාවකට පළමු එන්නත ලබා දෙන්න ඕනේ. මොකද එන්නත පළමු එන්නත ලබා දීපු ගමන් ප්‍රතිශක්තිකරණය දීපු හැමෝටම ලැබෙනවා. දෙවනියකින් කරන්නේ තව ඒක උස්සන්න කිරීම, වැඩි දියුණු කිරීම. ඒ නිසා මේක කාල රාමුවක් ඇතුලේ බලාපොරොත්තුනේ සියලු දෙනාට දෙන්න. ඒකේ සෞඛ්‍ය සේවයේ සියලුම දෙනාට දුන්නා. හමුදාවේ 3න් 1කට දුන්නා. ඒ වගේම වයස 60ට වැඩි කොළඹ කළුතර ගම්පහ දිස්ත්‍රික්කවල වයස 60ට වැඩි අවදානම් සාගත පුරවැසි කණ්ඩායම වලට දුන්නා. දැන් මං අහනවා විපක්ෂෙන් ඒක වැරදිද? එහෙම දීපුවක වැරදිද? එහෙම දීපුවක වැරදිද? සෞඛ්‍ය සේවකයන්ට දීපුවක වැරදිද? හමුදාවේ 3න් 1කට දීපුවක වැරදිද? වැඩිම අවදානමට ලක් වෙන වැඩිහිටි ජනගහණයට කළුතර කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල දීපුවක වැරදිද? ඒක වැරදි නෑ. අපි බලාපොරොත්තුනේ 113න් පස්සේ තව ඉතුරු 105ක් ඉන්දියාවෙන් ගන්න. නමුත් ඉන්දියාවේ ඇති වී තියෙන තත්ත්වය නිසා ඒ ඇස්වසනිකා කියන එන්නත් විශේෂය අපට ගන්න බැරි වුණා. අදත් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පවත්වනවා ඉතුරු 105ක් ඉන්දියාවෙන් ගන්න. ඒක වැරදි නෑ. ඒක වැරදි නෑ. ඒ නිසා නලින්ේ වගේම නලින් මන්ත්‍රීතුමාට කියන්න ඕනේ, විපක්ෂයට කියන්න ඕනේ, අද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ දවසකට මරණ කීයක් ඇති වෙනවද? සමහර මන්ත්‍රීවරු ඔක්කොම කියලා මම කියන්නේ නෑ. විපක්ෂය ඇතම් මන්ත්‍රීවරුන්ගේ බලාපොරොත්තු තමයි
මරණ සංඛ්‍යාව වැඩි වෙන්න ඕනි. ආසාදිතෝ සංඛ්‍යාව වැඩි වෙන්න ඕනි. අපිට තේරෙන විදිහට පොඩි කාලකන්ණි ආශ්වාදයක් ගන්නවා වගේ කියලා තමයි අපිට පේන්නේ. ඉන්ද සාධනීය විවේචන කරන්න ඒක අපි පිළිගන්න ලෑස්ති, අපි විවෘතයි. හැබැයි අර වගේ පැකණිල් දෙන්න කියලා නම් කබීර් රෂීම් මන්ත්‍රීතුමා කියන්න යන්න එපා. ඒ වගේම තමයි මේ ඒ සඳහා පිළිතුරු ලබා දෙන ගමන් තමුනාසලා බලන්න කරන්න හදපු වැඩේ. අපි දන්නවා ලංකාවේ වසංගත රෝග මර්ධනය සඳහා වසංගත රෝග විශේෂ විද්‍යාඥ අංශයක් තිබෙනවා. ඉතාම දියුණු වැඩපිළිවෙලක් නිදා සෞඛ්‍ය සේවයට තිබෙනවා. නමුත් COVID-19 වෛරස් එක පෙර නොවිරු වෛරසයක්. ඒ වෛරසයේ පැතිරීම, ඒ වෛරසයේ තර්ජනය, ඒ වෛරසයේ ප්‍රහාරය ඒක දවස ගාන වෙන අලුත් තත්ත්වයන් අනු අලුත් හැඩයන් අලුත් ගුණයන් අත්පත් කරගෙන පැමිණීම කියන තත්ත්වයන්ට මුහුණ දෙන්න ඒ වසංගත සාමාන්‍ය වසංගත රෝග මර්ධන වැඩපිළිවෙලට ඒ යාන්ත්‍රණය විතරක් බෑ. නිසා මේකට ඉතාම දියුණු උපාය මාර්ග ප්‍රවේශයක් අතිකරු ජනාධිපතිතුමා අනුගමනය කළා. ඒ තමයි වසංගත රෝග විද්‍යා අංශයත් ඊට අදාළ විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමත් ඒ විශේෂඥ සේවාවත් ශ්‍රී ලංකාවේ හමුදාවත් ඒකාබද්ධ කරපු සුවවිරු රණවිරු සුසංයෝගය ඇතිකොට මේ කොයිඩ් මර්ධනය සඳහා වන ප්‍රවේශය ඇති කිරීම. එදා මොකද්ද කිව්ව විපක්ෂ මන්ත්‍රීතුමාලා? මට මතකයි චම්පික රණවක මන්ත්‍රීතුමා අහනවා, මොකද ශවේන්ද්‍ර සිල්වා කියන්නේ වසංගත රෝග විශේෂඥයෙක්ද කියලා. අර කොයිඩ් පාලන කොයිඩ් මර්ධන ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සභාපතිවරයා හැටියට ප්‍රධානී හැටියට ශවේන්ද්‍ර යුදාමුදාපතිතුමාව පත් කළාට පස්සේ පාටලී චම්පික රණවක මැතිතුමා හිටියනම් හොඳයි. එතුමා අහනවා ශවේන්ද්‍ර සිල්වා වසංගත රෝග විශේෂඥයෙක්ද කියලා. ඔහොම තමයි මේ ඇතිවි දැන් සරත් පොන්සක මහත්තයා කියනවා හමුදාව මේ වෙනුවෙන් යොදා ගැනීම ප්‍රශස්ත කාර්යයක්. සෞඛ්‍යංශ වලට කරන්න බැරි වෙන වැඩ හමුදාව කරනවා කියලා කොන්සේක මැතිතුමා මීට පෙර මේකට සභාවේදී ප්‍රකාශ කළා. හැබැයි අර චම්පික රණවක මහත්තයා අහනවා ඇයි ඒගොල්ලෝ ගත්තේ මේක සෞඛ්‍යංශ වලට කරන්න බැරිද? සෞඛ්‍යංශ වල විශ්වාසයක් නැද්ද කියලා.
ඒක මන්ත්‍රීතුමා තව විනාඩි 2ක් කාලයක්
තියෙනවා. එතනම විනාඩි 10ට තව 3ක් තියෙනවා. විනාඩි 9ට 2යි 10ට 3යි.
9යි ඔබතුමාට
තියෙනවා මන්ත්‍රීතුමා.
විනාඩි 9යි තියෙනවා මන්ත්‍රීතුමා.
ඒ නිසා මම ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මම කියන්නේ මුලින්ම බැලුවෙත් මේ කොයිඩ් මර්ධන වැඩපිළිවෙල අසාර්ථක භාවයට පත් කරන්න. මෙන්න කොයිඩ් වලින් රට මිනී කනත්තක් බවට පත් වුණා කියලා කතා කරන තමයි පොටපාද ගන්න හැදුවේ හමුදාව සහ සුවවිරුව සහ රණවිරුව අතර ඇති වෙන ඒකාබද්ධය වළක්වලෙක් කරන්න බැරි වුණා. ඒ ඒකාබද්ධතාවයේ විපුල ප්‍රයෝජන අරගෙන තියෙනවා. පළවෙනි කොයිඩ් රැල්ල මරණ 13කට සහ ආසාදිත 3000කට සීමා කරන්න පුළුවන් වුණා. දෙවන කොයිඩ් රැල්ල අපිට ඉතාම මනමින් කල්පනාකරණය කරන්න පුළුවන් වුණා. ඊළඟට කියනවා ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා කියනවා මේ ගම සමග පිළිසඳරක් වැඩසටහන ඉදලු කොයිඩ් මේ තුන්වෙනි රැල්ලක් එන්න ආවේ. ගම සමග පිළිසඳරක්. එතකොට ගම සමග පිළිසඳර ජනාධිපතිතුමා ගම් වලට ගිහලා ගමේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ගත්තා. ඇයි? කොයිඩ් පාලනය වෙලා තියෙච්ච හන්දා. ඉතින් ඒ හින්දානේ හදෙයනේ විපක්ෂ නායකතුමත් විපක්ෂ නායක ජනාධිපති ජංගම සේවයත් කොලේ. ඉතින් එහෙනම් ඒකත් වැරදිනේ. එහෙනම් කියන්න ඕනේ ඒකත් වැරදි කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයත් විපක්ෂ නායක ජංගම සේවයත් මොකද්ද අටමකලක් අරගෙනත් රටේ හැමතැනම ගියානේ. ඉතින් එහෙනම් ඒකත් ඒකට වක් කියන්න ඕනේ නේ. ඒ නිසා මේ කබරගෝයා තලගෝයා කරගන්න හදන්න එපා. ඒ නිසා සාධනීය විවේචන කරන්න. ඒ නිසා මම ඉල්ලා හිටුවා වගේ මේ වෙලාවේ ගරු සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඒ අදාළ අමාත්‍යවරුන්ගෙන් මම ඉල්ලා හිටිනවා විශේෂයෙන්ම මේ කොයිඩ් වසංගත තත්ත්වයේ ජාතික ආපදාවක් ලෝක මානව සංහතිය හමුවේ තිබෙන බරපතල ආපදාකාරී තත්ත්වයක්. මිස අපි හැමෝගේම මහා මනුෂ්‍ය යුතුකමක් තියෙනවා මේ වෙලාවට ඉටු කරන්න. පුරවැසි යුතුකම හැමෝම ඉටු කරන්න ඕනේ. මේ කොයිඩ් 19 වෛරසය ප්‍රහාර එල්ල කරන්නේ සිංහලද දෙමළද මුස්ලිම්ද මැලේද බර්ගද කියලා ජාතිකත්ව මත පදනම නෙවෙයි, ජාතිය බල්ල නෙවෙයි, ආගම් බල්ල නෙවෙයි, දේශපාලන පක්ෂ බල්ල නෙවෙයි. අපි හැමෝටම මේකේ ප්‍රහාර එල්ල වෙන්න නියමිතයි. අපි හැමෝම මේ තර්ජනයේ අවධානය ලක් වෙලා තියෙනවා. ඒ නිසා
හැමෝටම
යුතුකමක් අන්න හැම සීමාවක් මත ඇරලා දාලා මේ ජාතික මානව ආපදාවෙන් රටත් ලොවත් මිනිස්සු සංගතියත් ගැලවීම සඳහා වන මැදිහත් වීම වෙන්න. ඒ අස්සේ මේ
වසන්තයක්
කරගෙන තිනවා. ඒක විනාඩියක් දෙන්න වසන්තයක් කරගෙන තිනවා. පෞද්ගලික අංශයේ රෝහල් සාමාන්‍යයෙන් PCR එකට යන වියදම තමයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි රුපියල් 3000යි PCR එකක් කරන්න යන්නේ. හැබැයි පෞද්ගලිකංශ රෝහල් අධික රුපියල් 8000කට කරන්න. රුපියල් 8000ක්. මේ වසංගත තත්ත්වයේ වසන්තයක් කරගෙන මේකෙන් ලාභ ලබනවා පෞද්ගලිකංශ රෝහල්. අපි ඉල්ලනවා මේ පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් අපි ඉල්ලනවා. ඒ වගේම සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යතුමාලාගෙන්
අපි ඉල්ලනවා. බොහොම ස්තුතියි
මන්ත්‍රීතුමා. මේ රුපියල් 8000ට මේක කරන්න නැතුව පෞද්ගලිකංශ නියම කරන්න අඩුම ගානේ රුපියල්
4000කට
10ක් ලාභ තියාගෙන 4000කට මේ PCR පරීක්ෂණය කරලා මේකට සහාය දක්වන්න මේ මානුෂික යුතුකම ඉටු කරන්න
කියන ඉල්ලීම
ඒ පෞද්ගලිකංශ රෝහල් වලින් ඉල්ලීම කරන්න කියලා අපි ඉල්ලමින් අවස්ථාව ලබා දුන්නට ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් නැවතුන ඔබම